අර බෝධිපාක්ෂික ධර්ම කතාවේදී මේ කාරණා පහම බල ධර්ම හැටියටත් හඳුන්වනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන කාරණා පහ බල ධර්ම හැටියටත් හඳුන්වනවා. ඇයි ඒවා බල ධර්ම හැටියට හඳුන්වන්නේ? ප්‍රතිවිරුද්ධ බල මැඩපවත්වන්නට උපකාර වෙන නිසා බලයක් හැටියට හඳුන්වනවා. එතකොට එකම ධර්ම පහ ඉන්ද්‍රිය හැටියටත් හඳුන්වනවා, බල හැටියටත් හඳුන්වනවා. ඉන්ද්‍රිය හැටියට හඳුන්වන්නේ අවශේෂ චිත්තචෛතසික ධර්මයන්ට නායකත්වය දෙන්නට, මූලිකත්වය ගන්නට, තමන්ට අනුකූල කොට හසුරවන්නට සමත් වෙන නිසා ඉන්ද්‍රිය කියන නමෙන් හඳුන්වනවා. ප්‍රතිවිරුද්ධ බල ඛණ්ඩනය කරන්නට, මැඩපවත්වන්නට සමත් වෙන නිසා බල ධර්ම හැටියට හඳුන්වනවා. එකම ධර්මතා පහක් තමයි මේ නම් දෙකෙන්ම හඳුන්වන්නේ. එතකොට සද්ධාවට පුළුවන්කම තියෙනවා ප්‍රතිවිරුද්ධ වූ විචිකිච්ඡාව මැඩපවත්වන්න, දුරු කරන්න, ප්‍රහාණය කරන්න. සද්ධාව යම් ප්‍රමාණයකින් මතුවෙනවා නම් විචිකිච්ඡාව යටපත් කරන. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය බුදුහාමුදුරුව ගැන, ධර්මය ගැන, සංඝරත්නය ගැන, නිවන් මඟ පිළිබඳව, පෙර භවයේ, මතු භවයේ මේවා පිළිබඳව ඇතිවෙන සැක සංකා දුරු කරන්නට සද්ධාවට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විචිකිච්ඡාව නැමැති ප්‍රතිවිරුද්ධ බලය ඛණ්ඩනය කිරීමේ හැකියාව සද්ධාව සතුව පවතිනවා. එතකොට ਸਰව සම්පූර්ණයෙන් විචිකිච්ඡාව ප්‍රහාණය කිරීමේ හැකියාව සද්ධාව සතුව පවතිනවා. ඒ නිසා සද්ධාව බල ධර්මයක් හැටියට හඳුන්වනවා. එතකොට කුසීත බව, උදාසීන බව යටපත් කරන්න, දුරු කරන්න, ਸਰව සම්පූර්ණයෙන් අහෝසි කරන්නට වීරයට පුළුවන්කම තියෙනවා. ඒ නිසා වීරය බල ධර්මයක් වෙනවා. එතකොට මානසික වික්ෂිප්තතාවය, එහෙම නැත්නම් එක අරමුණකට යොමු නොවන ගතිය, අසිහිය දුරු කරන්න සිහියට පුළුවන්කම තියෙනවා. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච දුරු කරන්නට ඒකාග්‍රතාවයට පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව දුරු කරන්නට ප්‍රඥාවට පුළුවන්කම තියෙනවා. මේ විදිහට ප්‍රතිවිරුද්ධ දුබලතාවයන් ප්‍රහාණය කරන්නට හැකියාව තියෙනවා කියන අර්ථයෙන් මේ ධර්ම පහ බල ධර්ම හැටියටත් හඳුන්වනවා. එතකොට මේ කියන ඉන්ද්‍රිය ධර්ම හැටියටත් බල ධර්ම හැටියටත් තථාගතයන් වහන්සේ දක්වන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ කාරණා පහ. දැන් සද්ධාව ගත්තහම අපි නිතරම සද්ධාව ගැන කතා කරනවා, සද්ධාව අහලා තියෙනවා. සද්ධා කියලා කියන්නේ විශ්වාසය, එහෙම නැත්නම් පිළිගැනීම. හැබැයි ඒ පිළිගැනීම ක්‍රම දෙකකට සිද්ධ වෙන්නට පුළුවන්, අහේතුකව සහ සහේතුකව. ඒ කියන්නේ කාරණා හරියට දැනගෙන යමක් පිළිබඳව විශ්වාසයක්, පිළිගැනීමක් ඇති වෙන්නට පුළුවන්, ඇදහිීමක් ඇති වෙන්නට පුළුවන්. ඒක හඳුන්වනවා ආකාරවති සද්ධා කියලා. ඒ වගේම එබඳු සහේතුක බවක් නැතුව යෝග්‍ය කාරණයක් පදනම් නොවි යම් කෙනෙකුට විශ්වාසයක්, පිළිගැනීමක්, ඇදහිීමක් ඇති වෙන්න පුළුවන්. ඒක හඳුන්වනවා අමූලිකා සද්ධා කියලා. අමූලිකා සද්ධා කියන්නේ මූලයක් නැතුව, පදනමක් නැතුව, හේතුවක් නැතුව, යුක්තියක් නැතිව, කාරණයකින් තොරව පිළිගැනීමක් ඇති වෙනවා. ඒ කියන්නේ දැන් සමහරුන්ට තව කෙනෙක් පිළිබඳව ඇති වෙන විශ්වාසය, ඒ මොකක් නිසාද ඒ විශ්වාසය ඇති වුනේ කියලා ඇහුවොත් පැහැදිලිව කියන්නට කාරණයක් Tamanට වැටහෙන්නේ නැහැ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධව, ධර්මයේ සම්බන්ධව, සංඝ රත්නයේ සම්බන්ධව සමහරු පැහැදීමටපත් වෙනවා අනුන් කියන නිසා, එහෙම නැත්නම් Taman බෞද්ධ පවුලක උපන්න නිසා, එහෙමත් නැත්නම් අනිත් අය ගරු බුහුමන් කරන නිසා, බුදුරජාණන් වහන්සේට ගෞරව කළාම මේ විදිහට Tamanට යහපතක් වෙනවා කියන පිළිගැනීම නිසා මේ විදිහට විවිධ කාරණා පදනම් කරගෙන මනුස්සයින් හෝ අවශේෂ කෙනෙක් බුදුහාමුදුරුවෝ ගැන ප්‍රසාදයටපත් වෙන්න පුළුවන්. උන්වහන්සේගේ අසීමාන්තික හැකියාවන් ගැන අහලා, උන්වහන්සේගේ 이르දි ප්‍රතිහාරය දැකලා මේ නොඑක් කාරණා ගැන පැහැදීම් ඇති වෙන්න පුළුවන් එක් එක්කෙනාට. ඉතින් ඒ පැහැදීම අර තමන් දැකපු කාරණේ පොඩ්ඩක් හරි වෙනස් වුණොත් අර විශ්වාසය, අර පිළිගැනීම නැතු යනවා. එතකොට ඒබඳු සද්ධාව හඳුන්වන්නේ අමූලිකා සද්ධා කියලා. නිවැරදි මූලයක්, නිවැරදි පදනමක් ඇතුව නෙමෙයි මේ සද්ධාව ඇති වෙලා තියෙන්නේ. ඒබඳු තැන්වල යම්කිසි අන්ධභාවයක්, භක්තිමත් බවක් ඇති වෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා ධර්මයේ අගය කරන්නේ ආකාරවති සද්ධාව. ආකාරවති සද්ධා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණය දැනගෙන ප්‍රසාදයටපත් වෙයි. එතකොට තථාගතයන් වහන්සේට වන්දනාමාන කරන්නේ කුමක් නිසාද? උන්වහන්සේ අරහං ගුණේ යුක්ත නිසා, සම්මා සම්බුද්ධ ගුණේ යුක්ත නිසා. අරහං ගුණේ කියලා කියන්නේ මොකක්ද? පොතේ කියන වාක්‍ය කටපාඩම් කරගෙන කියන්නට නෙමෙයි, හුඟක් ගැඹුරින් ඒ ගැන සිතලා කල්පනා කරලා උන්වහන්සේ රාග, ද්වේෂ, මෝහ ආදී සියලු කෙලෙසුන් මතු නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කළ නිසා මේ දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්න යෝග්‍ය වෙන්නේ. තථාගතයන් වහන්සේ නිර්වශේෂ වශයෙන්ම ලෝකයේ සියලු ධර්මතාවයන් ස්වඥාණයෙන් අවබෝධ කළ නිසා උන්වහන්සේ සම්මා සම්බුද්ධ වෙන්නේ. එතකොට මේවා ඇසූ පමණින් අපට යම් කිසි ගෞරවයක්, සද්ධාාවක් බුදුහාමුදුරුවෝ ගැන ඇති වෙනවා. හැබැයි ඒ සද්ධාවෙන් සර්ව සම්පූර්ණයෙන්ම විචිකිච්ඡාව දුරු කරන්න බෑ. తాවකාලිකව යටපත් කරන්නට පුළුවන්. කෙලස් දුරු කරන ක්‍රම තුනක් තියෙනවා. තදංග, විස්කම්බන, සමුච්ඡේද කියලා. තදංග ප්‍රහාණයයි කියලා කියන්නේ తాවකාලිකව දුරු කරනවා. හැබැයි ආයේ කාරණයක් මතුවෙනකොට ආයේ ඒ දුබලකම මතුවෙන්න පුළුවන්. විස්කම්බන කියලා කියන්නේ දීර්ඝකාලීන වශයෙන් යටපත් කරලා තියෙනවා. චිත්ත ඒකාග්‍රතාවයත් එක්කලා ඒ කටයුත්ත කරන්නට පුළුවන්. සමාධිය දියුණු කරගත්තාම, ධානය දියුණු කරගත්තාම. එතකොට එහෙම වුණත් යම් අවස්ථාවකදී අර ක්ලේශය මතුවෙන්නට අවශ්‍ය අරමුණක් මතුනොත් ඒකත් එක්කලා ඒ දුර්වලකම යලිත් මතුවේ. සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ මතු නොහට ගන්නා ආකාරයෙන් සදාකාලිකවම ප්‍රහාණයටපත් කරනවා. එය සිද්ධ වෙන්නේ මාර්ගඵල අවබෝධයෙන්. ତොර මාර්ගඵල අවබෝධයත් එක්කලා තමයි ක්ලේශ ධර්මයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන්නේ, මුලිනුපුටා දමන්නට සමත් වෙන්නේ. එතකන් අපට විස්කම්බන වශයෙන් දීර්ඝකාලීනව යටපත් කරන්න පුළුවන්, තදංග වශයෙන් తాවකාලිකව යටපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මූලික වශයෙන් අපේ සද්ධාවෙන් සිද්ධ වෙන්නේ අපේ හිතේ හටගන්නා විචිකිච්ඡාව, බුදුහාමුදුරුව ගැන, ධර්මයේ ගැන, සංඝරත්නය ගැන ඇතිවෙන සැක සංකා తాවකාලිකව දුරු වෙනවා සද්ධාවෙන්. ඒ තදංග වශයෙන් යටපත් වීම. එතකොට අපිට හිතෙනවා අපිට බුදුහාමුදුරුව ගැන සැකයක් නෑ වගේ. නමුත් යම් කරුණක් මතුවෙච්ච තැනදී සැක ඇති වෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට අපේ රටේ අපි දකිනවා වෙනත් ආගම්වල අය සෙවිලි තහඩු ටිකක් දුන්නන් පස්සේ, දරුවා ඉස්කෝලේට දාලා දුන්නන් පස්සේ, රස්සාවක් අරන් දුන්නන් පස්සේ, ගෙයක් හදලා දුන්නන් පස්සේ, ඒ වගේ සුළු කාරණයකට ආගම දහම අතහැරලා වෙනත් ආගම්වලට යන අය ඇයි එහෙම කරන්නේ? ඇයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ? අර බුදුහාමුදුරුවෝ ගැන සද්ධාව තියනවා වගේ හිතාගෙන හිටියට ಗುಣ දැනගෙන පැහැදිලා නැහැ. ඒතර අනිත් අය ඇහුවොත් දැන් මෙච්චර කාලයක් බුදුහාමුදුරන්ට වැඳලා මොනවද හම්බ වුනේ? පන්සල් ගිහිල්ලා මොනවද හම්බ වුනේ? හාමුදුරන්ට දානේ දීලා මොනවද හම්බ වුනේ කියලා අහපු ගම එයාත් වික්ෂිප්ත වෙනවා. ඇත්තටම එහෙම වැඳලා මොකුත් හම්බ වුනේ නැහැ නේද අපට? ඇයි එහෙම හිතන්නේ? අර ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ගරු බුහුමන් කරලා පූජා සත්කාර කරලා විනා ගුණය දැනගෙන ගුණයට ගරු කරලා නෙවෙයි. ඉතින් ඒ නිසා එබඳු දුර්වල සද්ධාාවක් ඇති අයට කෙලස් ප්‍රහාණය කරන්නට ඒ සද්ධාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊළඟට දීර්ඝ කාලයක් බුදු ගුණ සිහි කරනකොට, බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරනකොට, ගරු සත්කාර කරනකොට අපේ මනසේ බුදුහාමුදුරුවෝ ගැන සැකයක් ඇති නොවන මට්ටමටම යටපත් වෙන්නට පුළුවන්. ඒ දීර්ඝ කාලීන වශයෙන්, විස්කම්බන වශයෙන් ප්‍රහාණය වීම. හැබැයි එහෙම ප්‍රහාණය වුණා කියලා ඊළඟ භවයක ඉපදුනහම අපි තුල නැවත බුදුහාමුදුරුවෝ ගැන සැක සංකා ඇති වෙන්නට තවමත් ඉඩකඩ තියෙනවා. ඊළඟ භවයේ වෙනත් ආගමක පවුලක ඉපදුනොත් ඒ ආගමට අනුව අපි පන්සලට යනවා වෙනුවට පල්ලියට, කෝවිලට යන්නට පුරුදු වුණොත් එබඳු තැනකදී අපට බුදුහාමුදුරුවෝ ගැන, ධර්මයේ ගැන, සංඝරත්නයේ ගැන තියෙන ඒ විශ්වාසය වෙනස් වෙන්නට පුළුවන්. ඇයි එහෙම වෙනස් වෙන්නට පුළුවන්නේ? තවමත් අපි සර්ව සම්පූර්ණයෙන් ඒ සැකය කියන එක අපේ මනසින් දුරු කරලා නැති නිසා. ඒ නිසා යම් කෙනෙකුට මාර්ගඵල අවබෝධයේදී තමයි ඒ සැකය සර්ව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මාර්ගඵල අවබෝධය සඳහා උදව් වෙන සද්ධාව තමයි මෙතන කියන මේ සද්ධා ඉන්ද්‍රියයි කියලා කියන්නේ. ඒතර මාර්ගඵල අවබෝධය සඳහා උදව් වෙනවා කියන එකේ තේරුම අපේ సంతානේ පවතින අනුශය ක්ලේශයන් දුරු කරන්නට තරම් සමර්ථයි. ක්ලේශයන්ගේ අවස්ථා තුනක් තියෙනවා. අනුශය, පරිඋත්ථාන, ව්‍යතික්‍රමණ කියලා. අනුශය කියලා කියන්නේ අපේ මනසේ ක්ලේශ ධර්මේ පවතිනවා තියද නැද්ද කියලාවත් හොයන්න බෑ. පරිඋත්ථාන කියලා කියන්නේ ඒකට අදාළ අරමුණක් මතුවෙනකොට ඒ ක්ලේශය මතුවෙලා එනවා. ඒක තමයි පරිඋත්ථාන අවස්ථාව. ව්‍යතික්‍රමණ කියලා කියන්නේ ඒ ක්ලේශයට අපි වසඟ වෙලා කායිකව වාචසිකව අපි ඒ ක්‍රියාවට නම් වන අවස්ථාව. ඉතින් යම් කිසි කෙනෙක් සිල් රකින්නවා නම් සිහි කල්පනාවෙන් ඉන්නවා නම් අර ව්‍යතික්‍රමණ தත්ත්වයටපත් නොවි රැකෙන්නට පුළුවන්. යම් කිසි කෙනෙක් නීවරණ ධර්ම යටපත් කරගෙන ඉන්නවා නම් චිත්ත ඒකාග්‍රතාවයේ සද්ධාව වීරිය ඇති කරගෙන ප්‍රඥාවෙන් කටයුතු කරනවා නම් අර ව්‍යතික්‍රමණ පරිඋත්ථාන අවස්ථාව තපත් නොවි රැකෙන්නට පුළුවන්. පරිඋත්ථාන කියන්නේ කෙලස් මතු වෙන අවස්ථාව. සිහියෙන් ඉන්නවා නම් සිතේ ඒකාග්‍රතාවයේ තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් මනසේ කෙලස් මතු වෙනවා දැනෙනවා. ඒ දැනෙනකොටම ඒ දුරු කරන්නට පුළුවන්. හැබැයි එහෙම කළ පමණින් අනුශය අවස්ථාව නැති වෙන්නේ නැහැ. අනුශය අවස්ථාවයි කියලා කියන්නේ අපේ මනසේ දුර්වලකම ඇතිවීමේ සම්භාවිතාව ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අනුශය ධර්ම පිළිබඳව හඳුනා ගන්නට අපිට වෙන්නේ උදාහරණයක් හැටියට කියනවා නම් අපි හිතමු යම් කිසි කෙනෙක් තමන්ගේ ශරීරය වර්තමානයේ තියෙන සියලුම පරීක්ෂණ කරලා වෛද්‍ය පරීක්ෂණ කරලා බලනවා තමන්ගේ ශරීරයේ පිළිකා සෛල තියද කියලා. ඒක බැලුවෙන් පස්සේ තියෙන සියලුම පරීක්ෂණ කළන් පස්සේ වෛද්‍යවරු නිගමනය කරන්න පුළුවන් මෙතනටට පිළිකාවක් නැහැ පිළිකා සෛල නැහැ කියලා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ කවදාවත් පිළිකාවක් හැදෙන්නේ නැහැ කියලා නෙමෙයි. අදේ සියලු පරීක්ෂණ කරලා හෙට වෙනකොට අපේ ශරීරයේ පිළිකා සෛල මතුවෙන්නට පුළුවන්. ඇයි ඒ? පිළිකා සෛල මතුවීමේ සම්භාවිතාව ඉඩකඩ තවමත් අපේ ශරීරය තුල තියෙන නිසා. වාපිත් සෙම් වලින් හැදුණු දෙතිස් කුණපයන්ගෙන් හැදුණු මේ ඕලාරික ශරීරයක මේ කවර අවස්ථාවක හරි ඕනෑම මොහොතක මේ කයෙහි යම් කිසි විකෘති ශෛල ව්‍යාප්ත වීමේ ඉඩකඩක් තියෙනවා. උතර පිළිකාවක් වැළඳෙනවා කියලා කියන්නේ විකෘති ශෛල අවශේෂ ශෛල යටපත් කරගෙන වේගවත්ව වර්ධනය වෙනවා. එතකොට අපේ ශෛල විකෘති වෙන්නට තියෙන ඉඩකඩ තියෙනවා. ඒ විකෘති ශෛල වැඩෙන්නට තියෙන ඉඩකඩ තියෙනවා. තවම එහෙම ප්‍රශ්නයක් නැති වෙන්නට පුළුවන්. හැබැයි පරිසරයේ තියෙන සාධක අපි ගන්න ආහාර පාන අපි ඉරියව් පවත්වන ඇති ඒ වගේම අපේ මනෝභාවයන්ගේ යම් යම් ආවේග ඒ වගේම මේ විවිධ කිරණ අපේ ශරීරය හරහා නිරන්තරයෙන් එහාට මෙහාට යනවා විෂම කිරණ වර්ග මේ සියල්ලක් හේතු කොටගෙන අපේ ශරීරයේ යම් සියුම් ශෛල විකෘති වෙන්නට පුළුවන්. ඒ විකෘති ශෛල වේගයෙන් වැඩෙන්නට පුළුවන්. එහෙම වුණොත් ඕනෑම මොහොතක අපේ ශරීරයේ පිළිකාවක් වර්ධනය වෙන්නට පුළුවන්. ඒතකොට දැනට පරීක්ෂා කළන් පස්සේ එහෙම එකක් නැතිනම් නැහැ කියලා කියන්නට පුළුවන්. හැබැයි එහෙම එකක් වර්ධනය වීමේ ඉඩකඩක් තියෙනවා. අන්න ඒ වගේ තමයි ක්ලේශ ධර්මයන්ගේ අනුශය අවස්ථාව කියලා කියන්නේ බුදුහාමුදුරුව සම්බන්ධව ධර්මයේ සම්බන්ධව සංඝරත්නයේ සම්බන්ධව අපේ මනසේ කොහොමවත් සැකයක් නැහැ කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන කතාව බොරුවකුත් නොවේ හරියට තේරුම් අරගෙන කියනවා නම් සත්‍යවාදීව ඒ කතාව කියන්න පුළුවන්. හැබැයි එහෙම දැන් මේ මොහොතේ අපේ මනසේ සැක සංකාවක් නැති වුණාට ඒකට අදාළම කාරණයක් මතු වුණොත් හරියටම අපේ මනසේ සැකේ මතු කරන්නට පුළුවන් විදිහේ කාරණයක් යම් කෙනෙක් අවදි කළොත් මතු කළොත් ඒ හේතුයෙන් අපට සැක සංකා ඇතිවීමේ ඉඩකඩක් තවම තියෙනවා. කුමක් නිසාද? විචිකිච්ඡාව තවම අපි සර්ව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා නැති නිසා. හැබැයි දැනට අපි ළඟ ඒක තියෙනවා කියලා කියන්නට බෑ. නමුත් අපි ප්‍රහාණය කරලත් නැහැ. එතකොට නැහැ කියලා කියන්නත් බෑ. කුසල් සිතක් මතුවෙච්ච අවස්ථාවේ එහෙම එකක් තියෙනවා කියලා කියන්නත් බෑ. එතකොට යම් කිසි කෙනෙක් මනුලෝ උපත ලබනකොට කුසල් සිතකින් උපදින්නේ. ඒ කුසල් සිතෙන් උපදිනකොට අලෝභ, අද්වේෂ, සමහර කෙනෙකුගේ අමෝහ. එතකොට ත්‍රි හේතුක කුසලයකින් උත්පත්ති ලැබුවොත් ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. එතකොට අලෝභ කියලා කියන්නේ ලෝභය නැහැ කියන එකයි. පරිත්‍යාගශීලී හැඟීම. අද්වේෂය කියලා කියන්නේ ද්වේෂය නැහැ. එතකොට මෛත්‍රී හැඟීම. අමෝහය කියලා කියන්නේ මෝහය නැහැ, ප්‍රඥාව. එතකොට දැන් මෙතන ලෝභයත් නැහැ, ද්වේෂයත් නැහැ, මෝහයත් නැහැ. අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් තමයි පිහිටලා තියෙන්නේ. දැන් ඒකෙන් අදහස් වෙන්නේ මේතනත්ත ලෝභය සර්ව සම්පූර්ණයෙන් දුරු කරලා කියලාද? මෝහය සර්ව සම්පූර්ණයෙන් දුරු කරලා කියලා, ද්වේෂය සර්ව සම්පූර්ණයෙන් දුරු කරලා කියලා දෙකෙන් අදහස් නැහැ. දුරු කරලත් නැහැ. ඔහු කෙලස් නසපු කෙනෙක් නෙමෙයි. මොකද කෙලස් නසලා නම් නැවත උපදින්නේ නැහැ නේ. ඒතර කෙලස් නසලත් නැහැ. හැබැයි ඒ සිතේ කෙලසුත් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරනවා පබස්සරමිදම් භික්කවේ චිත්ත. මහණෙනි, මනුෂ්‍ය ලෝකේ උපදිනකොට සිත ප්‍රභාස්වරයි. ඒයි කුසල් සිත කිනු උපදින්. ඒ සිත ප්‍රභාස්වරයි. නමුත් පංචකෝ ආගන්තුකේහි උපක්කිලේහි උපක්කලිට. නමුත් පසු කාලීනව මේ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නකොට ඒ පිරිසිදු සිත යලිත් කෙලසීමටපත් වෙනවා. ඇයි? අර දැනට පිළිකා ශෛල නැතත් හෙට වෙනකොට පිළිකා ශෛල ඇති වෙන්න පුළුවන් සම්භාවිතාව තියනවා වගේ අපේ සිත කුසල් සිතකින් ජනිත වෙලා තියෙන නිසා උත්පත්තියේදී සිත ප්‍රභාස්වරයි තමයි. නමුත් බාහිර අරමුණු ගන්නකොට නැවත වතාවක් ලෝභය, ద్వේෂය, මෝහය අවදි වීමේ සම්භාවිතාවක් අපේ සිත තුල තවම තියෙනවා. අන්න ඒක තමයි අනුස්සය ක්ලේශයයි කියලා කියන්නේ. අනුස්සය අවස්ථාවේ නිදිගෙන පවතින අවස්ථාවයි කියලා කියන්නේ ඒක. ඉතින් ඒ සම්භාවිතාවේ ඉඩකඩ, ඒ දුර්වලකම අපේ මනසේ තියෙන තාක්කල් අපි සසරින් මිදෙන්නේ නැහැ. අපි භවයේහි සුරක්ෂිත තත්වයට පත් වෙන්නේ නැහැ. ඕනෑම මොහොතක කෙලෙසෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානයේ පවතින අනුශය වශයෙන් පවතින නිදිගෙන පවතින ඒ ඉතාම සූක්ෂම අවස්ථාව පවා ප්‍රහාණය කරලා නැවත යලි කවදාවත් ඒ දුර්වලකම මතු නොවන හැටියට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නට උපකාර වෙන ධර්මයක් තමයි මේ ඉන්ද්‍රිය ධර්ම කියන්නේ. ඒ නිසා මෙහි කියන සද්ධාව මේ බුදුහාමුදුරුවන්ට වැඳ පමණින්, මල් පහන් ටිකක් පූජා කළ පමණින්, බුදුගුණ සිහි කළ පමණින් ඇති වෙන සද්ධාව නෙවෙයි මෙතන මේ කතා කරන්නේ. මේ කෙලස් ප්‍රහාණය කරන්නට අවශ්‍ය සද්ධාව කියලා කියන්නේ ඉතා ගැඹුරින් විදර්ශනා ප්‍රඥාවත් එක්ක මතුවෙන සද්ධාවයි. ඒ කියන්නේ විදර්ශනා නුවණින් මේ ලෝක ධර්මතාවයන් නුවණින් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ හේතුඵල ධර්මය, ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය මේවා ගැඹුරින් වටහා ගන්නකොට තමයි බුදුරජාණන් වහන්සේගේ ඥානය මොනතරම් ගැඹුරුද කියලා අපට දැනෙන්න පටන් ගන්න. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් එතනත්තා තමයි බුදුහාමුදුරුවෝ දකින්නේ. අන්න එහෙම ගැඹුරු ප්‍රඥාවකින්, ගැඹුරු විදර්ශනාවකින් යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ගැන, බුදුරජාණන් වහන්සේගේ ගුණය ගැන දැනෙනකොට ඒ සද්ධාව පහසුවෙන් වෙනස් කරන්නට පුළුවන්කමක් නැහැ. එතකොට අර මතු පිටින් ඇති වෙන සද්ධාවත් සද්ධාව තමයි. නමුත් ඒ සද්ධාව කෙලස් නසන්නට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සද්ධාව తాවකාලිකව අපට ಗುಣධහමට නැඹුරු වෙන්න උදව් වෙනවා. හැබැයි කෙලස් ප්‍රහාණය කරන සද්ධාව නම් අර විචිකිච්ඡා අනුශය දුරු කරන්නට තරම් සමත් වූ සද්ධාවකින් තමයි අපට ඒ ක්ලේශය ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා සෝවාන් මාර්ගඥාණයෙන් තමයි කෙනෙකුගේ සද්ධාව තහවුරු වෙන්නේ. සෝවාන් මාර්ගඥාණයෙන් තමයි කෙනෙකුගේ විචිකිච්ඡාව සර්ව සම්පූර්ණයෙන් දුරු වෙන්නේ. ඒ හරයටම දුරු වුණහම තව කෙනෙක් අපි තුල සැක ඇති කරන්න උත්සාහ කළා වුණත් ඒ තැනත්තාට සැක ඇති කරන්න පුළුවන්කමක් නැහැ. මොකද ඒ ඉඩකඩ එහි නැති නිසා. ඒ අනුශය ධර්මයේ ඒ මූලය එහි සර්ව සම්පූර්ණයෙන් අහෝසි කරලා නිසා.